ඊළඟට ගරු කබීර් අසීම් මැතිතුමා ඔබතුමාට
කෑම වෙලාව ගබුද විවාදයට ගරු නියෝජිත කතානායක තුමනි
අන්න කැබිනට් එකේ කවුරු තාම අමාත්‍ය මේ පැත්තේ අමාත්‍ය මණ්ඩලේ කවුරුවක් නැහැ ආම පණිවුඩයක් දීලා බලමු
සභාව එකගයි
නෑ සභානායකකාරයාට දැනුම් දුන්නා ඒ ආවට පස්සේ කතා කරමු කබීර් අසීම් මැතිතුමා ඔබතුමාට මිනිත්තු 14ක් කාලයක් තියෙනවා
ශ්‍රුති නියෝජ්‍ය කතානායකතුමනි පළමුවෙන්ම මේ චැනල් 4 නාලිකාව පිළිබඳව විශ්වාසනීයත්වයක් පිළිබඳව සැකයක් ඇතිවීම
කිරියල මැතුමා මේ එකඟතාවය ලැබිලා තියෙන එකඟයි සභාවකින්ද
චැනල් 4 එක පිළිබඳව විශ්වාසනීයත්වය පිළිබඳව සැකයක් ඇතිවීම සාධාරණයි ඒක කාටත් තියෙනවා සැකයක් හැබැයි ඒ වගේම රාජපක්ෂ රෙජීමය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳවත් එයාලගේ විශ්වාසනීයත්වය පිළිබඳව සැකයක් ඇතිවීම ඒකත් සාධාරණයි. අපි ඒකට ඇයි කියලා අපි පෙන්වා දෙන්නම්. අපි හොයන්නේ මේකේ බලය ගන්න කවුරු හරි උත්සාහ කෙරුවා කියලා නෙවෙයි. අපට ඕනේ ඇත්ත. මේකේ අපරාධකරුවන් කවුද? ඒ අපරාධකරුවන්ව දඬුවම් දෙන්න අවශ්‍ය ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වීම පිළිබඳව තමයි අපි ඉල්ලන්නේ. මේ මෙච්චර කාලයක් මේ රට පාලනය කරපු මේ පැත්තේ ඒ පැත්තේ ඉන්න ආණ්ඩු පක්ෂය. දේශප්‍රේමය ආගම ජාතිය අවියක් හැටියට පාවිච්චි කළ බලයට ආපු අය ක්‍රියාකරේ කොහොමද. ඒ සැකය තමයි මේ රටේ ජනතාවට අපි කියල දෙන්නේ. 1994 ලංකා ගෑස් සමාගම පෞද්ගලීකරණයට ලක් කරා. ඕරියන් සමාගම ඕරියන්ට් ලංකා එක 1996 පෞද්ගලීකරණය කරා. 1997 ශ්‍රී ලංකා ටෙලිකොම් එක පෞද්ගලීකරණයට ලක් කරා. 1998 ශ්‍රී ලංකන එක වික්කා. ඊළඟට 2005න් පසුව මහින්ද රාජපක්ෂ මහත්තයා ඇමිලිපිටිය කඩදාසි සමාගම වික්කා. සෝමාවති චෛත්‍ය වටේ අකර 5000ක් ඇමරිකාවේ ඩෝල් සමාගමට දුන්නා. මාවනැල්ල කුට්ටි රබර් එක වික්කා. ඒ වගේම මහවැලියට අයිති මුතුවැල්ල සහ සිද්ධපුර ගොවි පොළවල් ටික වික්කා. බීජ නිෂ්පාදන ගොවි පොළවල් 3ක් වික්කා. ත්‍රස්තවාදීන්ගෙන් මුදාගත් කිලිනොච්චි ගොවි පොළ වික්කා. පෝත් සිටියේකේ අකර 50ක් සින්නකර දෙන්න කටයුතු කරා. හමුදා මූලස්ථානය වික්කා. වරාය පර්යාන්ත 3ක් වික්කා. 4 වෙනි පර්යාන්තේ අදානීට වික්කා. හෝටා ගෝල් ෆේස් එක වටේ ගෝටාබේ රාජපක්ෂ 4-3ක් වික්කා. තිරුකුණාමලයේ තෙල් ටැංකි ටික බැසිල් රාජපක්ෂ වික්කා. මේවා ප්‍රසම්පාදන කටයුතු වලින් තොර කිසිම පිළිවෙලකින් කුණු කොල්ලට දීලා දැම්මා. මෙන්න මේ වගේ රජයක් ගැන තමයි අද අපට සැකයක් ඇති වෙලා තියෙන්නේ. එතකොට චැනල් 4 එක කරන චෝදනාව පිළිබඳව අපිට සැකයක් තියෙනවා ඇත්ත. හැබැයි මේ රජය ක්‍රියා කරපු ආකාරය දිහා බලනකොට ඊට වඩා මහ ලොකු සැකයක් අපට ඇති වෙනවා. තවත් අපි මේ රටේ පුරවැසියන්ට මං කියන්නේ මේ රාජපක්ෂ රෙජීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ රටේ ජනතාව ගොනාට ඇන්දෙව්වා. එතකොට ඒ ගැන අපි හිතන්න ඕනේ. ඒකට තවත් සැකයක් ඇතිවීම සඳහා කරුණු ගොඩක් තියෙනවා. දැන් චැනල් 4 එකේ කියනවා හන්සිර් අසාද් මෞලානා ගැන. මේ හන්සිර් අසාද් මෞලානා කියන්නේ කවුද? ඔහු මේ ශ්‍රී ලංකා පොදුජන රජයේ දැනට මෙතන වාඩි වෙලා ඉන්න පිල්ලෑ නැමැතිතුමා. අද ග්‍රාමීය මාර්ග සංවර්ධන ඇමතිවරයා හැටියට ඉන්නේ එතුමා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක ඉන්න කෙනෙක්. අසාද් මෞලානාගේ පියා මිහිලාර් කියන පුද්ගලයා EPLRF කියන සංවිධානයේ විධායක සභාවේ හිටපු නිලධාරියෙක්. පළාත් සභා අපේක්ෂකයෙක් ඒක යටතේ. එතකොට එයාගේ පුතා තමයි අසාද් මෞලානා. මේ චැනල් 4 එකට සාක්ෂි දෙන එක්කෙනා. අසාද් මෞලානා TMVP එකේ සමාජිකයෙක්. දැන් TMVP එක කියන්නේ වර්තමාන ඇමති ඩග්ලස් දේවානන්ද මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න, ඒ වගේම පිල්ලෑන් මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ඉන්න, එයාත් එක්ක එකතු වෙච්ච පක්ෂය. 2007 TMVP කියන පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් එක්ක සන්ධානගත වෙලා පළාත් සභාවට ඡන්දයට එකතු වුණා. ඒ කියන්නේ TMVP එක කියන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සැටලයිට් පක්ෂයක්. එතකොට ඒකේ ඉන්නේ පිල්ලෑන් ඇමතිතුමා ඇතුළු කණ්ඩායම. ඒ ඡන්දෙදී 2007 එක්සත් ජනතා නිදහස් සන්ධානෙත් එක්ක ඡන්දෙ ඉල්ලනකොට අසාද් මෞලානා කියන සාක්ෂි දුන්න එක්කෙනත් අපේක්ෂකේ TMVP එකේ අපේක්ෂක නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂකෙක්. පිල්ලෑන් මැතිතුමාත් එදා අපේක්ෂකයෙක් හැටියට මහඇමතිවරයා හැටියට පත් වුණා. එයා මහඇමති හැටියට පත් වෙලා අසාද් මෞලානා එයාගේ ලේකම් හැටියට පත් වුණා. ඒතොර ඒ අසාද් මෞලානා තමයි චැනල් 4 එකට ගිහිල්ලා සාක්ෂි දෙන්නේ. මම මේවා පෙන්වා දෙන්නේ මේ රටේ ජනතාවට ඇත්ත වශයෙන්ම මේ ආණ්ඩුව වැඩ කරන්න කාත් එක්කද කියලා කියන්න. මොකද ගරුව මට කලින් කතා කරපු ගරුව ඇමතුමා කිව්වා මිනිමරුවත් එක එතුමා වාඩි වෙන්න කැමති නෑ කියලා. හැබැයි කාත් එක්කද ඒගොල්ලෝ ගනුදුනේ ගනුදෙනු කරලා තියෙන්නේ. ඒක නිසා තමයි අපට සැකයක් ඇති වෙන්නේ. පාස්කු බෝම්බය පිළිබඳව ඔබ සැක කරන්න මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ගැන සැක කරන්න තවත් කරුණු තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සෞභාග්‍ය දැක්ම කියන ප්‍රතිපත්ති ප්‍රකාශනය නිකුත් කරනකොට එතුමා පත්වුණු වගම එතුමා පාස්කු ඉරිදාවට ඉන්න අපරාධකරුවන්ට අල්ලලා දඬුවම් දෙනවා කියලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය කිව්වා. දැන් මාස 3ක් ඇතුළ කරනවා කිව්වා. දැන් අවුරුදු 3කුත් හමාරයි. පාස්කු ඉරිදා විමර්ශනය ගත්තම එතුමා පත් වුණාට පස්සුව පාස්කු ඉරිදා විමර්ශනයට මුල්ව හිටියේ DIG රවි සෙනවිරත්න මහතා. එයා යටතේ වැඩ කෙරුවේ SSP ශානි අබේසේකර මහතා. එතකොට ශානි අබේසේකර මහතා ප්‍රධාන සැකකරුවන්ව අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරලා අවශ්‍ය කටයුතු කරලා ඒ හරිතන සහරාන්ලා පිළිබඳ ඔක්කොම තොරතුරු හොයාගෙන හිටියේ. හැබැයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ඇවිත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දින 3කින් ශානි අබේසේකර මහතාව ට්‍රාන්ස්ෆර් කරා ගාල්ලට. ස්ථාන මාරුවක් දීලා යවුවා ගාල්ලට. මේ අවුරුදු එකමාරක් දෙකක් මේ පරීක්ෂණය කරන පුද්ගලයා ඔක්කොම ටික අතළඟ අල්ලලා තියෙන පුද්ගලයාව මාරු කරන දවස් 3ක් ඇතුළ. ඒකේ සැකයක් හිතෙන්නේ නැද්ද? මම මේ රටේ මිනිසුන්ගෙන් අහනවා ඔබට සැකයක් හිතෙන්නේ නැද්ද? එතකොට DIG රවි සෙනවිරත්න මහතා මේක මෙහෙවපු DIG මහත්තයා CID එකේ. එයාව මොකද්ද කරන්නේ? එයාව විශ්‍රාම යවනවා ඩිසెంబර් 2019 ගෝඨාභය රාජපක්ෂ මහතා. එතකොට මේ පරීක්ෂණ අඩපණ කරන්නට කරපද මම මගේ වෙලාව දෙන්නේ නැහැ. එකපස්සේ ප්‍රශ්නයක් ගන්න කියන්න. මේක නෑ. DIG මහතාව එයාව අයින් කරනවා. එතකොට එයාව ගෙදර යවනවා. එතකොට ඊට පස්සේ පත් කරන DIG මහතුරු 6 දෙනෙක් මාරු කරනවා. CID එකේ DIG මහතුරු 6 දෙනෙක්.
ඔබතුමා මේ ශානි මාරු කරපු එක ගැන කතා කරන්න එපා. එතුමා මාරු කරුවේ වාස් ගුණවර්ධනගේ නඩුවට බොරු සාක්ෂි දීලා. වාස් ගුණවර්ධනගේ නඩුවට බොරු සාක්ෂි දීලා නෑ එතුමා මාරු කරේ. මොකද යවන්න එපා. මම මේ කතාව
නවත්වන්න. හරි හරි. හරි වාඩි වෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඔව් බොරු සාක්ෂි දුන්නේ කවුද කියලා මම කියන්නම් තමුන්නාන්සේට. මේ කියන්නේ එන්න එපා. මේ කඩේ ගිහිල්ලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි රවි සෙනවිරත්න මහත්තයි ශානි අබේසේකර මහත්තයි සහරන් කණ්ඩායමයි හමුදාවේ බුද්ධිංශේ රාජපක්ෂ රෙජීමයට වහල් වූ හිතවත් රාජපක්ෂ රෙජීමයට කඩේ ගිය සමහර අය එක්ක තියෙන සම්බන්ධතාවය ගැන හෙළි කෙරෙව්වා. ඒක තමයි එතුමන්න කරේ. ඒකට මොකද්ද කරේ? අර සොනික් එක උදාහරණයක්. එතකොට ශේෂ්ඨ අධිකරණයට ශානි අබේසේකර ගිහිල්ලා මාන මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. මේ ගැන කිව්වා. හරි. එතකොට එතුමාට CID හිටපු ඒ මාත්‍රුන්ට දසවදයක් දුන්නා මේ ආණ්ඩුව. අපිට සැකයක් හිතෙන්නේ නැද්ද? මෙන්න මේක තමයි ප්‍රශ්නය. මම මේ රටේ ජනතාවගෙන් අහන්නේ ඔබට සැකයක් හිතෙන්නේ නැද්ද? මේ තොරතුරු සහිතව මේවා උසාවියට දුන්නත් කිසිම දෙයක් කරේ නැහැ. 2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුනතිව වල පොලිස් මුරපොලකට ගැහුවා. පොලිසිය දෙන්නෙක් මරා දැම්මා. සහරාන් කල්ලිය තමයි ඒ අයව මැරුවේ කියලා සාක්ෂි තියෙද්දි ආමි ඉන්ටෙල් එකෙන් නැත්තම් හමුදා බුද්ධිංශය අර මේ රාජපක්ෂ රෙජීමේ වහල් බවට පත් වෙච්ච කඩේ යන කණ්ඩායමක් ඒක LTTE උඩ දැම්මා. අජන්තන් කියන එක්කෙනෙක් මේක මැරුවා කියලා මේක නොමග යැව්වා. ඇයි? එතන ප්‍රශ්නයක් තියෙනවා. මේ පොලිසිය එදා පොලිසිය මුරපොලට ගහපු අවියෙන්ම තමයි මගේ ලේකම් තස්ලිම්ට මවණැල්ලෙන් ඇවිල්ලා ඔළුවට වෙඩි තිබ්බේ. එතකොට සාරාන්ලත් එක්ක සම්බන්ධයක් තිබ්බනේ. හැබැයි ඒක සාරාන්ල නෙවෙයි කියලා වෙන පැත්තකට යවුවා. මොනවාරි හේතුවකට එදා ඒක නොබැග යවුවා. එතකොට අපට සැකයක් හිතෙන්නේ නැද්ද? ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 ජනවාරි මාසේ 7 වෙනිදා මගේ ලේකම් තස්ලිම් CID සහාය දෙන්න තීරණය කරලා මම එයාට කිව්වා CID එකට සහාය දෙන්න මේකේ පසුපසෙන් ඉන්න කට්ටිය අල්ලන්න ඕනේ කියලා. ඒ තරුණ මහතාගේ ජීවිතේ අනතුරුදායක තත්වයක තියෙද්දිත් එතුමා ඒක ගියා CID එකත් එක්ක. වනාත විල්ලු වලට ගිහිල්ලා කිලෝග්‍රෑම් 100ක පුපුරන ද්‍රව්‍ය සහ සැකකරුවන් කීප දෙනෙක් අල්ලා ගත්තා. එදා වනාත විල්ලු වල. එතකොට එදා CID එක ඒ පරීක්ෂණය කරන්න යනකොට මම දුරකථනෙන් කතා කරා සමහර අයට. මොකද්ද කරුවේ? ආමි ඉන්ටෙල් එකෙන් සමහර අය ඇවිල්ලා බාධා කරා ඒ පරීක්ෂණයට. ඒකත් හරියට කරන්න දුන්නේ නැහැ. මාස දෙකක් යන්නේ නැහැ. මේ සිද්ධිය ඉවර වෙලා මාස දෙකක් යන්නේ නැහැ. දැන් මගේ මේ තස්ලිම් මහතා ගිහිල්ලා වනාත විල්ලු කේස් එකට උදව් කරුවාට පස්සේ මාස දෙකක් යන්නේ නැහැ. එයාගේ ගෙදරට ඇවිල්ලා මාව නැල්ලට ඇවිල්ලා වෙඩි තියනවා එයාගේ ඔළුවට. දෙයියෝ තමයි බේරුවේ. අදත් පණ නැහැ මිනිස්සුන්ට එක පැත්තක්. හැබැයි මේක තමයි තත්ත්වය. එදා මට ඇමති ආරක්ෂාව තිබුණ නැත්නම් සමහර විට මටත් වෙඩි තියෙනවා. මොකද මේක අපි අවංකව මේක පසුපසෙන් හිටපු කවුද කියලා හොයන්න අපි උනන්දු වුණ නිසා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තවත් විදියකට බැලුවා නම් මේක ගැන සැකය, අපේ සැකය සාධාරණයි කියලා අපි කියනවා. අපිට මේ දේශපාලන වාසියක් ගන්න ඕනේ නැහැ. කොහොමත් මේ ආණ්ඩුව ඉවරයි. මේ ආණ්ඩුවට අපව ගහන්න ඕනේ නැහැ. හැබැයි මේක කරපු මිනිස්සුන් අල්ලන්න ඕනේ. ඒක තමයි අපේ ප්‍රශ්නය. 2000 මම කියනවා 2018 ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ජනාධිපතිවරයා හැටියට පාර්ලිමේන්තුවේ හිටපු අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය විසුරුවලා මහින්ද රාජපක්ෂ මහත්තයාව බලෙන් හොරෙන් අගමැති පුටුවේ වාඩි කරවනවා. මේ රටේ මිනිස්සුන්ට මතක නේද? ඒක කරලා ඒක තමයි ප්ලෑන් එක.
මන්තුමා තමයි මිනිත්තු 3ක් කාලයක්
තියෙනවා. කීයද?
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
2018 නොවැම්බර් මාසේ 30 වෙනිදා වවුනතිව් පොලිස් මුරපළට ගහනවා. දැන් 26 ඔක්තෝබර් මහින්ද මහත්තයා බලෙන් අගමැති වෙනවා. 2018 ඩිසැම්බර් මාසේ 10 වෙනිදා මාස දෙකක් ශ්‍රේෂ්ඨ අධිකරණේ සටන් කරමින් රනිල් වික්‍රමසිංහ මහත්තයා නැවත අගමැතියට පත් කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාව අයින් කරනවා. එතකොට ප්ලෑන් A එක ෆේල්. ප්ලෑන් A ෆේල් වුණාම තමයි ප්ලෑන් B එක දාන්නේ. ප්ලෑන් B එක මොකද්ද? 2018 දිසැම්බර් මාසේ 26 රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති වෙලා සති දෙකක් ගියේ නැහැ මාව නැල්ලේ බුදු පිළිම වලට ගහනවා. මොකද රට අස්ථාවර කරන්නයි, රජය අපහසුතාවයකට පත් කරන්නයි. 2019 ජනවාරි මාසේ 16 වෙනිදා වනාත විල්ලු වල පුපුරන ද්‍රව්‍ය අපි අල්ලනවා. ජනවාරි 23 CID එකෙන් සහරන් හරියට හඳුනා ගන්නවා. 2019 පෙබ්‍රවාරි මාසේ 2 වෙනිදා CID එකෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වනාත විල්ලු කේස් එකෙන් පස්සේ කියනවා සහරන් පිළිබඳව සම්බන්ධයක් තියෙනවා, මාවනැල්ල බුදු පිළිමයයි ඔක්කොමත් එක කුමන්ත්‍රණයක් තියෙනවා වහාම සිකියුරිටි කවුන්සිල් එක ආරක්ෂක මණ්ඩලය කැඳවන්න කියලා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කැඳවන්නේ නැහැ. අපිට සැකයක් හිතෙන්නේ නැද්ද? 2019 මාර්තු මාසේ 10 වෙනිදා තස්ලිම් මගේ ලේකම්වරයාගේ ගෙදරට ඇවිල්ලා ඔළුවට වෙඩි තියනවා. එතකොට 2019 අප්‍රේල් මාසේ 9 වෙනිදා නිලන්ත ජයවර්ධන කියනවා බෝම්බ ප්‍රහාරයක් පිළිබඳව තොරතුරු හෙළි වෙලා තියෙනවායි කියලා. එතකොට කියනවා, හැබැයි මොකුත් සිද්ධ වෙන්නේ නැහැ. සැකයක් ඇති වෙන්නේ නැත්ද? මම මේ රටේ ජනතාවගෙන් අහනවා, ඔබ සැකයක් හිතෙන්නේ නැද්ද? චැනල් 4 එක ගැනද වැඩියෙන්ම සැකයක් හිතෙන්නේ? නැත්නම් මේ ආණ්ඩුවේ හිටපු අය ගැනද වැඩියෙන්ම සැකයක් හිතෙන්නේ? මොකද ඒ ගත්ත හැම ක්‍රියාකලාපයක් දිහා බලනකොට අපි හිතෙනවා මොකක් හරි මේ පරීක්ෂණ ටික අඩපණ කරන්නට කණ්ඩායමක් උත්සාහ කරා කියලා. මම අහන්නේ කාඩිනල් තුමා, කාඩිනල් වහන්සේ, උන්වහන්සේ කියනවා මේක ගැන සුදුසු පරීක්ෂණයක් කරේ නැහැ, අපිට සැකයක් තියෙනවා. ඒ නිසා මේකට විධිමත් මධ්‍යස්ථ පරීක්ෂණයක්, ස්වාධීන පරීක්ෂණයක් කරන්න කියලා අපි ඒකට ඇහුම්කන් දිය යුතුයි. හිටපු නීතිපතිවරයා දපුන ලිවේරා මහතා CID එකට ගිහිල්ලා කියනවා කුමන්ත්‍රණයක් තියෙනවා කියලා. එතුමා දන්නවා කියලා, කුමන්ත්‍රණයක් තිබුණයි කියලා. එතකොට එතුමාත් කියනවා ඒක. එතකොට අපි කියන්නේ පරීක්ෂණයක් ස්වාධීනව තියෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඩ බලන ජනාධිපති හැටියට 19 වෙනිදා ජූලි මාසේ 2022 එතුමා ඩේලි නිවුස් පත්තරේට කියනවා මම බාර ගන්නවා අපි ජාත්‍යන්තර පරීක්ෂණයක්, ස්වාධීන පරීක්ෂණයක් කර යුතුයි කියලා. එතකොට එතුමා ඒ වෙලාවේ කිව්වනේ වැඩ බලන ජනාධිපතිවරයා හැටියට දැන් ජනාධිපතිවරයා. එතුමාට යුතුකමක් තියෙනවා ඒක කරන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් කියනවා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් තියෙන්න ඕන කියලා. මම කියන්නේ, මම ඉවර කරනවා නියෝජ
කතානායක
විපක්ෂ නායකතුමා කරපු ඉල්ලීම ජාත්‍යන්තර පරීක්ෂණයක් තියන්න කියලා අපි ඒකත් එක්ක ඉන්නවා. දැන් හමුදා බුද්ධ්‍යංශයේ ප්‍රධානි සුරේෂ් සාලේ මහතා කියනවා මේ සියලුම චෝදනා එතුමා ප්‍රතික්ෂේප කරනවායි කියලා. එතුමා කියන චැනල් 4 එකේ කියපු ඔක්කොම අමූලික බොරුවක් කියලා. සුරේෂ් සාලි මහතා කියනවා නම් ඒක බොරුවක් කියලා. එයා බය නැහැනේ ජාත්‍යන්තර විමර්ශනයකට. ඒ නිසා එතුමා එකඟයි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් එතුමාත් එකඟ නම් ඒ ජාත්‍යන්තර පරීක්ෂණය අපිට කරන්න පුළුවන්. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේ රට ඝාතනය කරපු එක්කෙනා කියනවා මම මේක මේ චෝදනා පිළිගන්නේ මම ප්‍රතික්ෂේප කරනවා. එහෙනම් බය වෙන්න දෙයක් නැහැනේ. එයයි සුරේෂ් ශාලි මහත්තයයි මේකට සම්බන්ධ නැත්නම් බය වෙන්න ඕනේ නැහැනේ. ජාත්‍යන්තර පරීක්ෂණයක් කරලා ඇත්තටම මේ සිද්ධිය කරේ කවුද? මහ මොලකාරයා නවුෆර් කියලා කියනවා. ඒ මිනිස්සයව ඇල්ලුවේ දඹුල්ල මේ බස් ස්ටෑන්ඩ් එකේ. මහ මොලකාරයා ඒ වගේ වැඩක් කරලා දඹුල්ල බස් ස්ටෑන්ඩ් එකේ ගිහිල්ලා ඉන්නවද රැට? මේ පිස්සු කතානේ. මේක ඇත්ත වශයෙන් කරපු
මිනිස්සු
කවුද කියලා හොයාගන්න. ඒ නිසා we demand an international inquiry. අපි මුස්ලිම්වරු හැටියට අපි මේ කතෝලික ජනතාවත් එක්ක අපි එකට මේක දුක් වුණා. හරි, අපි පීඩනය
කරනවා.
ඒ නිසා ඇත්ත කතා කරන්න. අපි දන්නවා මේ කුමන්ත්‍රණයක් තියෙනවා, ඒක හොයාගන්න. මම තව එකක් අන්තිමට කියනවා. තස්ලිම් කියන මගේ ලේකම්බරයා රට වෙනුවෙන් තමන්ගේ ජීවිතේ පුද කරන්න සූදානම් වෙලා එතුමා CID එකත් එක්ක ගියා. එතුමාට අද අවශ්‍ය ප්‍රතිපාදන එතුමාට ගෙවලා නැහැ. එතුමාට 125 ගෙවලා තියෙන්නේ. ජනාධිපති කොමිසම් වාර්තාවේ කියලා තියෙනවා එතුමාගේ වෛද්‍ය පහසුකම් සඳහා මුදල් ගෙවන්න කියලා. මේ ආණ්ඩුවට අපොසත් වෙලා තියෙනවා, ඒකවත් ගෙවන්න. එතුමාට පැත්තක් පණ නැහැ. වෛද්‍ය වියදම් ටික මම පුළුවන් තරම් දරුවා. ඒ මිනිස්සයාට ඒ වහාම ඒ මුදල් ටික ගෙවන්න, එතුමා රට යවලා හරි එතුමා සනීප කරන්න කටයුතු කරන්න කියලා මං ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
අවසන් කරන්න ගමන්.
ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. කරු CB රත්නායක මහත්මයා ඔබතුමාට මිනිත්තු 15ක් කාලයක්
තියෙනවා.
කරු හිටපු ජනාධිපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා
විශේෂයෙන්ම මට පෙර කතා කරපු මන්ත්‍රීතුමා සඳහන් කළා මේ මම මේ මහින්ද රාජපක්ෂ මහත්මයාව අගමැති කිරීම සහ ආරක්ෂක මණ්ඩලය කැඳවන්න මගෙන් ඉල්ලීමක් කරලා මම කැඳෙව්වේ නැහැ කියලා ආරක්ෂක මණ්ඩලය ඉල්ලන් මේ කැඳවන්න කියලා මගෙන් කරපු එහෙම ඉල්ලීමක් මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මගෙන් එහෙම ඉල්ලීමක් කරේ නැහැ. ඒක මම පැහැදිලිවම කියන්නට ඕනේ. අනිත් එක තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කරන්න කලින් මම හිටපු කතානායක කරු ජයසූරිය මහත්මයාට දවස් 4ක් කතා කරලා කිව්වා ප්‍රතිපත්තිමය ගැටුම් නිසා එදා අගමැතිතුමත් එක්ක මට වැඩ කරන්න බෑ, ඒක නිසා ඔබතුමා අගමැතිකම බාර ගන්නයි කියලා. ඊට පස්සේ කරු ජයසූරිය මැතිතුමා අපේ ගෙදරට ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක කිව්වා නෑ මම මේක බාර ගන්න ඕනේ නෑ, රනිල් මහත්තයා එක්ක මේක කරගෙන යන්න මෙහෙමයි කියලා. ඊට පස්සේ මම මෙතන ඉන්නවා විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා. මම සජිත් ප්‍රේමදාස මහත්මයාට ආරාධනා කළා අගමැතිකම ගන්න මේ තිබෙන ප්‍රතිපත්තිමය ගැටුම් නිසා ඔබතුමා අගමැතිකම ගන්න, එතකොට අපිට මේ කරදරයක් නැතුව ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා. එතකොට එතුමා කැමති වුණෙත් නැහැ. එහෙම නැතුව මේ මහින්ද රාජපක්ෂ මහත්තයා එකපාරට මම අරගෙන අගමැති කළා නෙවෙයි, එක්සත් ජාතික පක්ෂයේ හිටපු දෙවෙනි නායකයාට තුන්වෙනි නායකයාට අවස්ථා ගණනාවකදී මම ආරාධනා කළා. ඒගොල්ල බැරි නිසා තමයි අන්තිමට මට සිද්ධ වුණේ. ඒක බොහොම ලොකු දිග කතාවක්, මේ වෙලාවේ කාලය ගන්නෙ නැහැ. ඒ අනුව තමයි එහෙම පච් කරන්න සිද්ධ වුණේ.
ප්‍රවේශිතේ ගරු සීවි රත්නායක මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම විශේෂයෙන් මේ අවස්ථාව ලබා දීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපි මේ පාර්ලිමේන්තුව විටක මේ පිළිබඳව නොයෙකුත් විවිධ කර්ම කාරණා සහ දේශපාලන අභිමතාන්තයන් මුදුන්පත් කර ගැනීම සඳහා එකිනෙකාට චෝදනා කරගනිමින් එකිනෙකාට ප්‍රශ්න ඇඟිල්ල දික් කරගනිමින් කටයුතු කරනවා. නමුත් අද මේ සහරාන්ගේ සිද්ධිය නිසාම ජීවිත ගණනාවක් නැති වෙලා අංග විකලයන් බවට පරිවර්තන වෙලා ඉන්න දෙමාපියන්ගේ දරුවෝ, ඒ ජීවිත නැතිවෙච්ච දරුවන්ගේ දෙමාපියෝ, ජීවිත නැතිවෙච්ච දරුවන්ගේ දෙමාපියෝ ඒ පිළිබඳව කතා කරන්න, ඒ පිළිබඳව සොයා බලන්න, ඒ පිළිබඳව කටයුතු කරන්න තාම මන්දගාමී වෙලා තියෙනවා. කොහෙදෝ ඉඳලා චැනල් 4 නාලිකාවක් ප්‍රකාශයකට පත් කරගත්තම ඒක උඩදාගෙන අපි අපේ 2,20,00,000ක් ඉන්න ජනතාවගේ මේ 225 බලය අරමුණු කරා එහාට මෙහාට චෝදනා එල්ල කරගෙන යනවා. ඒක තව දවසක් තියෙනවා. තව සතියක් විතර අපි කතා කරා. නමුත් අපි ගන්නව තීන්දුව මොකද්ද, කරන්න මොකද්ද කියන එක අපි කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. මම පළවෙනිම කියන්න ඕනේ මේ කාරණේ පිළිබඳව කතා කරද්දී මමත් ඒ වෙනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට හිටියා. ඒ වෙලාවේ ආරක්ෂක අංශය මගින් අපිට ලියුමක් ආවා ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා MSD එකට මේ MSD එක ලබා දීපු නිලධාරි ලබා දීපු අය ගත්තම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පමණක් නෙවෙයි මෙරටේ ආගමික නායකයන්ටත් ඒක දීලා තිබුණා මෙරටේ සමහර ප්‍රබෝරණටත් දීලා තිබුණා ඒ අයටත් මේ ලියුම ගිහිල්ලා තිබුණා නමුත් මේ ලියුම ගිහිල්ලා තිබ්බනම් ඒ පිළිබඳව පරීක්ෂා ඒ පිළිබඳව කටයුතු කරන්න ඒ ගැන ආරක්ෂාව සපයා ගැනීම සඳහා ක්‍රියාත්මක කරන්න යූසුලු වෙනකොට මෙවැනි කාරණයකට පරිස්සම් වීමේ වගකීම ඒ අයට තිබුණා නේද කියන ප්‍රශ්නේ තියෙනවා මෙන්න මේ ප්‍රශ්නය පිළිබඳව අපි අවධානය යොමු කරගත යුතුයි මම හිතනවා කාර්ඩිනල් උන්වහන්සේටත් MSD එක දීලා තිබ්බා උන්වහන්සේටත් ඒ අවස්ථාව හොයා බලන්න තිබුණා ඒ වෙලාවේ ඒ කාරණේ පිළිබඳවත් අපිටත් සැකයක් තියෙනවා දැන් මොකද්ද මේ ප්‍රශ්නේ කියන එක ඒ විතරක් නෙවෙයි දැන් සහරාන්ගේ පියා කවුද කියලත් අපිට ප්‍රශ්නයක් තියෙනවා ඔහුගේ දරුවෝ ඒ මැදට පැනවිලා ඔවුන් ඒ අන්තවාදී කල්ලියක් බවට ක්‍රියාත්මක කරගෙන යනකොට මේ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනකොට අපි දන්නවා පැහැදිලිවම රාජ්‍ය බුද්ධ්‍යංශය හමුදා බුද්ධ්‍යංශය ඒ වෙනකොට 2015 ඉඳලා අකර්මණ්‍ය කරලා තිබුණා හිටපු ජනාධිපතිතුමනි සමහර තැන්වලදී ඔවුන් හිරේ විලංගුවේ දැම්මා සානි අබේසේකර වගේ අය ගෙනල්ලා CID කේදී ප්‍රශ්න කරලා හිරේ විලංගුවේ දාලා ඔවුන් අකර්මණ්‍ය කරනකොට රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි තීන්දුව ගන්න බය වුණා ඒ බුද්ධ්‍යංශය පමණක් නෙවෙයි රාජ්‍ය පරිපාලනයත් තීන්දුව ගන්න බය වුණා ඒ කාලවකවානුවල හැටියට ඒ වෙලාවේ තිබුණු ව්‍යසනයන් ගියා බලපුවම ව්‍යසනයන් වලට ප්‍රතිලාභ ලබා දීම සඳහා අමාත්‍යංශවල ලේකම්වරු දිසාපතිවරු මේ අය පිළිබඳව අපි කතා කරනකොට ඒ අය තීන්දුව ගත්තේ නැහැ ඒ අය තීන්දුව ගන්න බලය තිබුණත් ඒ තීන්දුව ගැනීමේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳලා ග්‍රාම නිලධාරිකෙන් අවසරය අරගෙන වටරවුමක් ගිහිල්ලා ගන්නකොට අවශ්‍ය කාරණේ කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ මේ යාන්ත්‍රණේ මෙහෙම යනකොට මේ යාන්ත්‍රණේ නිසාම අද වෙනකොටත් මේ රට එක්තරා තැනක සංදිස්ථානයක අකර්මණ්‍ය වෙලා තියෙනවා චෝදනා එල්ල කරන්නේ මේ 225මයි 225න් 198ක් තේරීපත් වෙන්නේ මහජන නියෝජිතව හැටියට අපි එකිනෙකාට ඇඟිල්ල දික් කරනවට වඩා අපේ වගකීමක් තියෙනවා මේ 2,20,00,000 ජනතාවගේ අවශ්‍යතාවයන් නිෂ්ඨ කර ගැනීම සඳහා ඉටු කිරීම සඳහා අපි නැටවනවා බල්ලා විසින් නැට්ටවනවට වැඩුවර නැට්ට විසින් බල්ලා වනන න්‍යායක් පාවිච්චි කරනවා සමහර මාධ්‍යන් තුල එක පැත්තකින් ගත්තොත් අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ මේ රටේ නිෂ්පාදනයන් සඳහා කටයුතු කරද්දී ඒ සඳහා ක්‍රියාත්මක කරද්දී අපි ස්වම්පෝතිස රටක් හැටියට ගෙනියන්න සූදානම් කරනකොට ඒ සමහර නාලිකාවලට දෙන්න සූදානම් වෙනවා නම් සමහර නාලිකාවලට ඔවුන්ගේ ඇඩ්වර්ටයිස්මන්ට් දෙනවා නම් ඒ ගැන කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ මෙරටේ කිරි නිෂ්පාදනය ස්වම්පෝෂිත රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් අවකාශයේ අවස්ථාව තියෙනවා නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ නැහැ බහුජාතික සමාගම් වලට යට වෙලා ඒ පිළිබඳව කතා කරනවා මම පස්වම්පත් ඇමතිවරයා හැටියට හිටියා ඒ වෙලාවේ එක්තරා වෛද්‍යවරෙක් කිරිබීලා නැසෙමුද බත් කාලා හැදෙමුද කියලා පොතක් ලිව්වා ඒ සඳහා ක්‍රියාත්මක වෙනකොට අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වුණේ නැහැ. අද අධ්‍යාපනයේ මොකද්ද වෙලා තියෙන්නේ? නිදහස් අධ්‍යාපනයේ නිදහසද කියනක කල්පනා කරන්න ඕන වෙලාවක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ නිදහසද කියනක මේ தත්ත්වය ගත්තම දරුවෙක් කතා කරපුවම සමහර වෙලාවට කියනවාද මෙරටේ අපේ දරුවන්ට ටියුෂන් පන්ති ගෙවන්න සල්ලි නැහැ. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරනවා, වෘත්ති අයිතිවාසිකම් ගැන කතා කරලා පාර බෑලා දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරනවා. නමුත් එක්තරා කොටසකගේ අධ්‍යාපනය ගැන කතා කරන්නේ නැතුව ඔවුන් අධ්‍යාපනයෙන් ඉහළට ගෙනියන්න සූදානම් කරලා තියෙනවා. මේ කාරණේ පිළිබඳව අපි අවධානය කරගත යුතු වෙනවා. විපක්ෂ නායකතුමනි, මේ වගේ මැනවින් හොඳින් අවබෝධ කරගෙන යා යුතු වෙනවා. සිංහලද දෙමළද මුස්ලිම්ද නෙවෙයි, ඉස්ලාම්ද බෞද්ධද කතෝලිකද නෙවෙයි, අපිට අවශ්‍යන්නේ ශ්‍රී ලංකා මාතාව හැටියට යන්න. ප්‍රාන්ත විසි ගණනාවක් තියෙනවා, ඒ වගේම භාෂා ගණනාවක් කතා කරන ඉන්දියන් භාරත මාතාව කියන හැටියට ක්‍රියාත්මක කරන සූදානම් කරලා තියෙන්නේ. කබීර් හාසිම් මන්ත්‍රීතුමනි, මේ කාරණය ගැන අපි අවබෝධ කරගන්න ඕනේ. ඔබ ත්‍රිත්ව විද්‍යාලයට ගිය කෙනෙක් හැටියට ඔබ යහපත් විදියට කල්පනා කරනවා නම් මේ කාරණේදී බලය අරමුණු කරගෙන අපි කතා කර යුතු නැහැ. බලය අරමුණු කරගෙන කතා කරනවා නම් අර 2,20,00,000 ජනතාව අපි අතරමං කරලා විනාශ කරලා යන තැනට අපි කතා කරන්න සූදානම් කරලා තියෙනවා. මේ කාරණේ පිළිබඳව අපි අවබෝධ කරගත යුතු වෙනවා. වෙනත් මාවතකට යන්න, වෙනත් දිශාවකට යන්න අපි වැඩපිළිවෙලක් සකස් කරගත යුතු වෙනවා. මෙන්න මේ කාරණේදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, අපි මොනවත් නොකරුවා කිසි දෙයක් කරේ නැහැ. රාජපක්ෂ බීතිකාව, රාජපක්ෂ රෙජිම මේක කිය කියා හැමදාම හොද හොද මඩේ ගන්න සූදානම් වෙන්න එපා. මේ රටේ යුද්ධය අවසන් කරුවේ නැත්තම් අදත් එල්ටීටී ගැන කතා කරනවා. සහරාන් ගැන නෙවෙයි කතා කරන්නේ, සහරාන් ගැන නෙවෙයි කතා කරන්නේ. මේ පිළිබඳව නායකත්වය දීලා රටේ නිදහස් පුරවරු හැටියට සිංහල දමිළ මිනිසුන් හැටියට ඉස්සරහට යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් අපි අවධාරණය කරගෙන යා යුතු වෙනවා. මම කරුණු කාරණා මේ පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ. අද අපේ කරු ඉන්දික ඇමතුමා මේ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කරපු නිසා පුන පුනා කියන්න මම සූදානම් වෙන්නේ නැහැ. කරු නියෝජ්‍ය කතානායකතුමනි, මම කියන්නේ රට වෙනත් දිශාවකට යා යුතු වෙනවා. විටින් විට හොද හොද මඩේ දාන්නේ නැතුව අපි රට එක්තරා අවධියක දැන් ඉන්නේ. මේ අවධියෙන් ගොඩ ගැනීම සඳහා අපි යා යුතු ගමන් මාර්ගයක් තියෙනවා. කවුරු ආණ්ඩු කරන්න ගියත් අපි ඉස්සරහට යන්නේ කොහොමද කියන ප්‍රශ්නාර්ථය ඔබ අප සියලු දෙනාට තියෙනවා. මේ ප්‍රශ්නාර්ථයට විසඳුම් කොහෙද? අපිට දැන් තේපොල් ආර්ථිකය තිබුණා, අද අපිට තේපොල් ආර්ථිකය තියෙනවද? අපි කොහෙන්ද ඉස්සරහට යන්න සූදානම් වෙන්නේ? ඒ වේගාවේ ත්‍රස්තවාදීව සමරන්න සූදානම් කරලා සූදානම් වෙනකොට සත්‍යවාදී සමරන්න අවසරය දෙනවා කියලා ඡන්ද ගන්න වෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ නිසා මේ පිළිබඳව කතා කරද්දී දප්පුල ලිවෙරලා දැන් කතා කරන්නේ වට උත්තර දෙන්න එන්න නිදාසේ අධිකරණේ තියෙනවා ගිහිල්ලා කතා කරන්න. මේ වෙලාවේදී කතා කරලා යන්න අපි සාධාරණ පරීක්ෂණයක් අපිටත් ඕන වෙනවා. සාධාරණ පරීක්ෂණය ක්‍රියාත්මක කර යුතු වෙනවා. ඒ සාධාරණ පරීක්ෂණය අර අහිංසක මියදුණු තුවාල ලැබපු දෙමාපියන්ගේ දරුවන්ගේ සහ ඒ අයගේ නාමෙන්, ජේසුස් වහන්සේගේ නාමෙන් ඒ අවස්ථාව සලසා දිය යුතු වෙනවා. මෙන්න මේ අවස්ථාව සලසා දීම සඳහා අපි 225 එකතු වෙලා ඒ ගැන ක්‍රියාත්මක කිරීමේ වගකීමක් තියෙනවා. මුළු රටම බලාගෙන ඉන්නේ ඒක දිහා. ඒ සඳහා කටයුතු කිරීමයි අපේ වගකීම. චැනල් පෝ නාලිකාවට අපි හොල්ලවන්න, නටවන්න, උන් කියන පදයට නටන්න අපි සූදානම් විය යුතු නෑ. එක එක නායකෙන්න මඩ ගන්න, එක එක නායකෙන්න වෙනත් විදිහේ ගේන්න, නිදහස් කටයුතු කරන්න සූදානම් වෙනවා නම් ඒක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ නෑ. වෛරී දේශපාලනේ වඩා මහත්මා දේශපාලනයත් එක්ක රටේ අනාගතය පිළිබඳ කතා කරන දේශපාලනයකට යන්න කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. බලන්න, ඉන්දියාව නේපාලේ මාවෝ ත්‍රස්තවාදීන් ආවා, මා සහය යාණ්ඩු අරගෙන දැන් නේපාලේ රජය නැවත ඒ ජනතාව ඉල්ලන්නේ කවුද කියලා හිතේ තියාගන්න. ඒ වගේම අපි කතා කරොත් එහෙම විශේෂයෙන් ඉන්දියාවේ ශාරුක් ඛාන්ලා වගේ, මොහමඩ් රාෆිලා වගේ ගායකයෝ නළුවෝ ඉද්දි ඔවුන්ට මඩ ගහන්න සූදානම් වෙන්නේ නැහැ. ඔවුන්ට මඩ ගහන්න සූදානම් වෙන්නේ නැහැ. ඔවුන් රටේ ඇසට් එකක් හැටියට තියාගෙන ඉන්නවා. ඒ වගේම ශ්‍රී ලංකම් මාතාවගේ දරුවෝ හැටියට අද ක්‍රිකට් කණ්ඩායම ගත්තොත් එමේ දා ක්‍රිකට් කණ්ඩායම ලෝක සූරින් හැටියට ගත්ති, ලෝක කුසලානේ අපි ගත්තයි අර්ජුන රණතුංගලා වගේ. ඒ වගේ මුත්තය මුරලිදරන්ලා වගේ, මුත්තලිප්ලා ලගේ කප් එක ගේනකොට අපි උදම් මැනුවා ජයග්‍රහණ ලීලාවෙන් ගියා. මැච් එක පැරදුනාට පස්සේ අපි ඔවුන්ට මඩ ගහන්න සූදානම් වෙනවා, මඩ ගහන්න සූදානම් වෙනවා. ඒ වගේ තමයි දේශපාලනේ, වැරදුන ගමන් එක චෝදනාවක් කරන්න සූදානම් වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ වගකීම බාර අරගෙන කිසිම දෙයක් කෙරුවේ නැද්ද කියනක මම ප්‍රශ්න කරනවා. මේ කාරණේ නිසාම එක එකනකාට ඇඟිල්ල දික් කරනවට වඩා එතෙන් යන්න ඕනේ නැහැ. සමහර අය කියන්න පුළුවන් වෙයි රාජපක්ෂලාගේ කක්කුස් යෝදනවා කියලා. නමුත් තමන්ගේ තනතුරු තානාන්තර ගන්න රාජපක්ෂලාගේ සිකුරුටේයාගේ කක්කුස් යෝදපැටිත් අපිට අමතක වෙන්නේ නැහැ කියනකත් මම විශේෂයෙන් කියන්න ඕනේ. එනිසා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා එකිනෙකාට මඩ ගහ ගන්න එපා. මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය සඳහා අපි එකට එකතු වෙ යුතු වෙනවා කියන එකයි මම විශේෂයෙන් සඳහන් කරන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමති රොක්සාමි සංගීතයේ සපයද්දී ඒ වගේම කරුණාරත්න අබේසේකර සින්දුව ලියද්දී මොහිදීන් බෙක් සින්දුව ගායනා කරද්දී පදවැල එකට අල්ලනවා. මේ කාරණේදී නටවන්න දෙන්න එපා. දේශපාලඥයෝ හැටියට අපි අපේ වගකීම සහ දැක්මත් එක්ක යන් අපේ කතාව පෙන්වන්න, ඔළු ගෙඩිය පෙන්වන්න, මූණත් ආඩුව පෙන්වනවට වඩා ජනතාව අතරට යන් ජනතාවට පැහැදිලි කරමු. මේ පැහැදිලි කරලා සැලැස්මත් එක්ක ක්‍රියාත්මක කරන්න සූදානම් වෙමු කියන පණිවිඩය ලබා දෙනවා. ඒ නිසා යුක්ති සහගත පරීක්ෂණයක් පවත්වීම සඳහා ඒ වගේම අවශ්‍ය නම් ජාත්‍යන්තර පරීක්ෂණයකට යන්න හරි ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ සඳහා ක්‍රියාත්මක කරන්න අපේ රාජ්‍ය බුද්ධිංශය හරි රාජ්‍ය නිලධාරීන්ගේ හරි අත්කකුල් කඩලා දාලා විනාශ කරන්න එපා. වංකෝ වැඩ කරන අයගේ ඒ අවස්ථාව සලසා දිය යුතුයි කියන එක ප්‍රකාශ කරමින් නියඩෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. ගරු රවුෆ් හකිම් මැතිතුම, ඔබතුමාට මිනිත්තු 19 කේ කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු සමම් පිහෙරත් මැතිතුම මූලාසනයට.
මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙම සංවේදී කාරණාව පිළිබඳව අපි පක්ෂ විපක්ෂව දේශපාලන වශයෙන් බෙදී වෙන්වී කුමක් කතා කළත් අපිට වගකීමක් තියෙනවා. මෙතන රටේ ආරක්ෂාව පිළිබඳව ආරක්ෂා රාමුවේ ඇතිවෙලා තියෙන ප්‍රශ්න ටික පිළිබඳවත් අපේ අවධානය යොමු කරන්න. අපි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කරලා තේරීම් කාරක සභාවේ වාර්තාවේ පිටු 50කට වඩා අපි වෙන් කරලා තියෙන්නේ මේ අපේ ආරක්ෂක ශේෂ්ත්‍රයේ තියෙන විවිධ කොට්ටාස අතරේ තියෙන ගැටුම්. ඒ ගැටුම් නිසා ඇතිවෙච්ච නොයෙකුත් මතභේද එක්ක ඇතිවුණු ව්‍යාකූලතා පිළිබඳව මෙතන සඳහන් කරනවා. මෙතන අතුරු මාතෘකාවක් තියෙනවා, ආරක්ෂක සහ බුද්ධිංශ දේශපාලනීකරණය. ඒ වගේම අසමාර්ථතා. ඒ වගේම ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ අනාගතය කෙරෙහි බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි ආකාරයේ බුද්ධිජාලයේ අනු ඇතමුන්ගේ සම්බන්ධතාවය පිළිබඳ සැලකිල්ල යොමු කිරීම. හරි, මේ ඔක්කොම අපි සලකා බලපු කාරණා පිළිබඳව නිර්දේශත් ඇතුළුව නව රාමුවක් සහ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍යතාවය. ඉතින් මෙවැනි දේවල් පිළිබඳව අපි විස්තරාත්මකව හොයා බලලා අපි වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් ඒ වාර්තාව අරන් ගුණ කූඩේට දැම්ම මේ ආණ්ඩුව. ඒක එක පැත්තක්. නමුත් මේ ගැන කතා කරද්දී අපි මතක තියාගන්න ඕනේ දැන් මේ බුද්ධිජාලය පිළිබඳව තියෙන නොයෙකුත් චෝදනා අතරේ මෙතන මෛත්‍රීපාල සිරිසේනේ හිටපු ජනාධිපතිතුමා දැන් සභාවේ නැහැ. දැන් එතුමාවත් මේකට බිත්තර හේතු කරලා නොයෙකුත් දේවල් කරන්න යෙදුනා මේ ආණ්ඩුවම. දැන් ඒ ආණ්ඩුවත් එක්ක එතුමා එකතු වෙලා ඉන්නවා, ඒක වෙන කාරණයක්. නමුත් එතුමා මේ පිළිබඳව මේ කොමිසම ඉදිරියේ කියපු කාරණා මම මෙන්නම කියවන්නම්. ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා, රාජ්‍ය බුද්ධි සේවයේ සේවයෙන් වගේම හමුදා බුද්ධියංශයෙන් හැබැයි අපි කනගාටුවෙන් කියන්නට ඕනේ ලංකාවේ හමුදා බුද්ධියංශය 7000ක් ඉන්නවා රෙජිමේන්තු 7ක් තිබෙනවා නමුත් මේ සිද්ධිය ගැන අකුරක්වත් වාර්තා වෙලා නැහැ එතකොට ඒගොල්ලෝ කලේ මොකද්ද කියන එකත් ප්‍රශ්නයක් මෙතුමා කියන්නේ මෙතුමා හමුදා ප්‍රධානියා කියනවා මේ රටේ නායකයා කියනවා මේක තමයි 7000ක් ඉන්නවා බුද්ධියංශයේ හමුදාවේ ඈ ඒ කියන්නේ බ්‍රිගේඩ්ස් 7ක් තියෙන හමුදාවක අපිට කිසි තොරතුරක් ලැබුණ නැහැ ලැබුණ නැති එකට හේතු තමයි දැන් හෙලිදරව් වෙන්නේ මෙතන සංගුණ හස්තයෝ ඉඳගෙන ඒවා වෙන විදිහක වෙන පැත්තකට යොමු කරපු කාරණාව දැන් ටිකින් ටික දැන් අර එලි වෙන ජාමට හොඳ හොඳ සෙල්ලම් දැන් එළියට එනවා ඉතින් ඒක අපි දැන් දකින්න පටන් ගත්තාම දැන් ඉතින් අර මේ භූමිතල් වැදුණු ගැරන්ඩියෝ වගේ දඟලලා හරියන්නේ නැහැ මේකට පිළිතුරක් හොයන්න ඕනේ මේ කුමද්ද වුණේ කියන එක හොයන්න ඕනේ නැත්ත සොයන්න ඕනේ ඇත්ත සෙවීම තමයි දැන් අපි වින්දිතෙන්ට දිය හැකි එකම සැනසුම කියන එක කියා සිටිමින් මම මෙහෙම ඉච්චර බලගතු බුද්ධ්‍යාංශයක් සිටිද්දී දැන් කොහොමද මේ රහරාන්ගේ මේ පොඩි කණ්ඩායම කණෙන් රිංගල මේවා කරේ මේ බලන්න සේෆ් හවුසස් විතරක් මාර්තු 10 වෙනිදා 2007 තමයි එයා අතුරුදහන් වුණේ රට ගියේ මිනිහා හොයාගන්න බැරි වුණේ එදා ඉඳලා අප්‍රේල් 21 වෙනිදා මේ පාස්ට් වීදා සිද්ධිය වෙනකන් අවුරුදු දෙකක් ඇස්සේ මේ සේෆ් හවුසස් විතරක් හැංගිලා හිටපු ගෙවල් මවුන්ට් ලෙවිනියා ගල්කිස්සේ ස්පෑන් ටවර්ස් ලකි ප්ලාසා කොල්ලුපිටිය කොච්චිකඩේ පානදුර නින්දවූර් අට්ටාලච්චේන සායින්දමරුදු තිහාරිය වාලච්චේන කටුපොත හෙට්ටිපොල මේ හැම තැනම ගැවසිලා මේගොල්ලෝ හැංගි ඉඳලා ගෙවල් තියාගෙන හිටියා එතකොට මේ 7000ක බුද්ධ්‍යංශය නිදාගෙන හිටියේ දැන් ඒකට තමයි දැන් හේතු හොයන්නේ. ඒ වගේම ට්‍රේනින් කැම්ප්ස් දැන් පුහුණු කඳවුරු පැවැත්වුවා. කොහෙද පුහුණු කඳවුරු සහ මේ නොයෙකුත් අභ්‍යාස පවත්වපු තැන්. රඹෑව, මදවච්චිය, තෝප්පූර්, මූතූර්, මල්වාන, ලේවැල්ල, ශාන්තිපුර, සිප්පුකුලම, හම්බන්තොට. මේ සිප්පුකුලම හම්බන්තොට විතරක් පස්වතාවක්. මේ කඳවුරු පවත්වලද සිප්පුකුලම හම්බන්තොට. හම්බන්තොට කොහොමද මේ ආරක්ෂාව ලැබුණේ? හම්බන්තොට ගිහිල්ලා අනිත් තැන්වල එච්චර කරලේ නැහැ. හම්බන්තොටම ගිහිල්ලා පස්වතාවක් කරලා තියෙනවා. මේ අනිත් එක බ්ලැක්පූල් නුවරඑළිය. එතන දෙවතාවක්. දෙල්ගහකොඩ හිඟුල්ල. ඉතින් මේ වගේ තැන් තැන්වල ගිහිල්ලා මේ වගේ කඳවුරු පවත්වමින් මේ ඔක්කොම කණේ රිංගල කරනකම් උඩ බලාගෙන හිටපු බුද්ධ්‍යාංශය දැන් ඇවිත් කියනවා දැන් අපි රට පාවා දෙන්න යනවායි කියලා. මේ හෙලිදරව් වුණාට පස්සේ මේ හෙලිදරව්ෙන් පස්සේ මේ ගැන තියෙන කාරණා සොයා යුතුද නැද්ද කියන එක පිළිබඳව අපි සභාවට මේ මතක් කළ යුතුයි. ඒ වගේම දැන් කාර්තිව පැත්තේ ඒකෙත් කඳවුරක් පැවතුවා කියන ඒක නම් බොරුවක්. මොකද 2015 වෙනද 2019 වෙනකන් අර හිජාසිස් බොල්ලාව කොටු කරන්න අර කරතිව් මද්‍රසායකෙත් මේ කඳවුරු පවත්වා කියලා බොරුවට කියලා දැන් බොරු සාක්ෂි දැන් උසාවියේ හෙළිදරව් වෙලා තියෙනවා. දැන් සාක්ෂි ගොතමින් ඒ වගේම සාක්ෂි මකමින් අවශ්‍ය දත්ත නැති කරමින් ගෙනගේ ව්‍යාපාරය පිළිබඳව තැන් තැන්වල වාර්තා වෙලා තියෙනවා. මේ ඔක්කොම සොයලා බලනකොට මේ අපි අසාර්ථකුණු තැන් ඉතාම ලෙහෙසියෙන් අපිට සොයාගන්න පුළුවන්. ඒ වගේම ඒත් එක්කම සමාන්තරව වෙච්ච දේවල්. දැන් හාදියා කියන ජීවමාන සාක්ෂිකරුවෙක් ඉන්නවා. ඒ ජීවමාන සාක්ෂිකරුව පාවිච්චි කරමින් මේ පිළිබඳව හරියට කරුණු සොයා ගැනීමට ගත්ත පියවර කුමක්ද? නමුත් එතුමියට විරුද්ධව දැන් චෝදනාවක් යොමු කරලා තියෙනවා. මොකද සත්‍ය ගැන තාම එතුමිය පොලිසියට දැනුවේ නැහැ කියන එක ප්‍රශ්නේ. නමුත් ඒ ගැහැණිය තමා ලබා දීලා තොරතුරුෙන් නොයෙකුත් දේවල් විවිධ දේවල් දැන් එළියට එනවා. දැන් බලන්න එතුමියගේ සාක්ෂියෙන් එක දෙයක් කියන අපි දැන් මේ සාරා පොලස්ටිනි කියන තැනැත්තිය පිළිබඳව විශාල ප්‍රහේලිකාවක් තියෙනවා. කුමක්ද වුණේ සාරා ජස්මින් කියන තැනැත්තියට. එර සයින්ද මරුදු වල පුපුරාගත්තා කිව්වා ඒ ගෙදරේ. පුපුරාගෙන මීළඟ දවසේ පොලිසියෙන් හොයලා සුමානයකට පස්සේ කල්මුනේ උසාවියට බාර දෙනවා හැඳුනුම් පතක්. සාරා ජස්මින්ගේ හැඳුනුම් පත. දැනුත් තියෙන උසාවිය කියලා බලන්න අලුත්ම අලුත් හැඳුනුම් පතක්. හීරිලවත් නැහැ. හැඳුනුම් පතක් ඒකට සම්පාදනය කරලා ගෙනත් දැමලා දැන් සාරා ජස්මින් එතන පිටියයි කියන පෙන්වන්න උත්සාහයක් කරලා තිබෙනවා. ඒක ඒකෙන් පේන්නේ නැද්ද? ඒක විතරක් නෙවෙයි. තුන් වතාවක් වොන්න DNA පරීක්ෂණය කළා. තුන්වැනි වතාව තමයි ඒක සාර්ථක වුණේ කියලා දැන් කියනවා. කිව්වට සාරා ජස්මින් එතන කටහඬ ඇහුණු බව මේ හාදියා තමන්ගේ සාක්ෂිය කියනවා. මේ පිපිරීම සිදු වුණාට පස්සේ සාරා ජස්මින්ගේ කටහඬ තමන්ට ඇහුණු බව හාදියා කියනවා. දැන් ඒ හාදියාව දැන් බියවද්දලා එහෙ තමන්ට ඌමනා පරිදි සාක්ෂි ලබා ගැනීම සඳහා ගත්ත පියවර පිළිබඳව නොයෙකුත් දේවල් දැන් සෙමින් ඒ නඩුවේදී හෙලිදරව් වීගෙන එනවා. ඒ පිළිබඳ නඩුව දැන් පවතින බැවින් මම කතා කරන්න යන්නේ නැහැ. නමුත් ඒ නඩුවල සාක්ෂි දැන් රංග දිසානායක කියන මහේස්ත්‍රාත්වරයා සාක්ෂි දීලා තියෙනවා. කොයි ආකාරයට තමන් ඉදිරියේ මේ සාරාජස් මේ හාදියා කියන තැනැත්තිය ප්‍රොඩියුස් කරේ කියන එක පිළිබඳව එතුමියගේ කට උත්තර ගත්ත වෙලේ කුමක්ද පොලිසිය ඌමනා වුණේ කියන එක පිළිබඳව ඉතාම පැහැදිලිව ඒ මහේස්ත්‍රාත්වරයාත් සාක්ෂි දීලා තියෙනවා. තාමත් ඒ සාක්ෂියේ හරස් ප්‍රශ්න යන බව මට දැනගන්න ලැබුණා. ඉතින් මේ වගේ නොයෙකුත් දේවල් දිහා බලමු. ඒ විතර නෙවෙයි සාරාජස්මින් පිළිබඳව හාදියා තවත් හොඳ රසවත් කතාවක් කියනවා. මේ එයා යන තමන් මේ සහරාන් එක්ක ජීවත් වෙන්න ගියේ හැම තැනටම සාරාජස්මින් තමන් එක්කම ආවා. ඇවිල්ලා තමන් එක්කම ජීවත් වුණා. එහෙම ජීවත් වෙද්දී තැනකට ගියාම there was a she says this page 2218 CCTV camera was there in the room where Hastun and Sara lived. ඒ කියන්නේ නිදන කාමරේ CCTV ෆිට් කරගෙන. So didn't you inquire from them about the CCTV? Then I did not ask. Later I asked. Thereafter they said that they fix it in houses where they stay. ඒ කියන්නේ නිදන කාමරේ කවුද CCTV ෆිට් කරගෙන ජීවත් වෙන්නේ? මේක ඇවිල්ලා එළියේ ඉන්න හස්තියෙක් මේක ඔත්තු බැලීම සඳහා දීලා තියෙන වැඩක්. මේක ඇවිල්ලා සාක්ෂියේ මේ හාදියා කියන සහරාන්ගේ බිරිඳ කියන කතා. ඒ වගේ සුංගා දේවල් වසන් කරලා මොකද හොයන්න පුළුවන් දේවල් ගැන. මොකද මේ ඔක්කොම එළියට ආව නම් ඇයි එහෙමද වුණේ කියලා හොයන්න ඉඩ ප්‍රස්තාව ලැබුණේ නැහැ. දැන් ඇවිල්ලා එදා මේ TNL නාලිකාවේ හිටපු ජ්‍යෙෂ්ඨ මේ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මැතිතුමා කතා කරද්දී එතුමා ඉතින් අර බගකීම් දරන උසස් නිලධාරී විශ්‍රාමිකයාට පසුව වුණත් තමන්ගේ සගයන් කිසි විටක දෝෂාරෝපණයට ලක් නොකරන ආකාරයට එතුමා ඉතාම වගකීම් සහිතව කතා කළේ. කතා කරද්දී එතුමා නොයෙකුත් දේවල් කිව්වා. විශේෂයෙන් මේ අර බයියත් කියන එක. ඒ කියන්නේ අර දිවුරුම් දීමේ පටිගත කිරීම පිළිබඳව ඒක මේ අන්තර්ජාලයට යැවීම සඳහා අන්තර්ජාලයට එක්කිරීම සඳහා අප්ලෝඩ් කිරීම සඳහා දැන් මේ පොඩි සහරාන් කියන එක්කනාගේ සහය පැතීමට ගිය බුද්ධි නිලධාරිය පිළිබඳව සඳහනක් කරලා තිබෙනවා. එයා පැහැදිලිම කියනවා විටින් විට හරස්පන හැව්වාම ඒ නිවේදකයා ඒකට අන්තිමට එතුමාට කියන්න සිදු වුණා. එතුමා කිව්වා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා තමයි අපි ඒක හොයන්න ඕනේ. නමුත් මට හොයන්න බෑ මොකද බුද්ධිංශයෙන් කිව්වා මේක අපේ කෙනෙක් හොයන්න එපා. ඉතින් බණ්ඩාර කියන බුද්ධ්‍යාංශයෙන් ලෙදාරේ තමයි ඒ සම්බන්ධතාවයේ හිටියේ. හරි, බුද්ධ්‍යාංශය නොයෙකුත් ආකාරයෙන් අපේ හිටපු උපසභාපතිතුමා මගේ පිටුපස ඉන්නවා, අපේ ෆීල්ඩ් මාෂල් මැතිතුමා, එතුමා දන්නවා ඇති අපි බුද්ධි නිලධාරීන් යම් තැනකට ගිහිල්ලා යම් තැනත්තන් යම් අයෙක් සම්බන්ධ වීම වැරදි දෑ නෙවෙයි. නමුත් මේ මේ දිවුරුන් දීමේ මේ වීඩියෝ පටිය මේ අන්තර්ජාලයට යොමු කිරීමට තියෙන අවශ්‍යතාවය කොහොමද ඔහෙලට? ඒකයි ප්‍රශ්නේ. ඒ විතර නෙවෙයි, ඒ දිවුරුන් දීමේ ඒ සිද්ධිය පටිගත කරපු ඒ ටේප් එක අන්තර්ජාලයට යොමු වීමට කලින් ඉන්දියාවේ MLA කෙනෙක්, Member of Legislative Assembly in India, in his Facebook, has uploaded it. ඒක කොහමද වුනේ? ඉතින් මේ වගේ දේවල් සිදු වෙලා තියෙනවා. ඒකයි අපි බලනකොට මේක අපේ ආරක්ෂක ශේෂ්ත්‍රය තුළ තියෙන විවිධ කොටස් අතර තිබුණු මතභේද, මත ගැටුම්, ඒ වගේම ඊර්ෂ්‍යාව එක එක්කෙනා තමන්ගේ උමනාවට රාජ්‍ය නායකයා කැමති කරගන්න ගත්ත පියවර, ඒ වගේ දේවල් අස්සේ තවත් දේවල් සිදු වුණාද කියලත් අපිට හිතන්න සිදු වෙනවා. මොකක් කරේ බාහිර බලවේගයක් බලපෑම් කරමින් නොයෙකුත් දේවල් මගහැරියද කියලත් හිතන්න සිදු වෙනවා. තොරතුරු ලැබුණා, යම් තැනකින් තොරතුරු ආවා. තොරතුරු ආවට තොරතුරු ඇවිල්ලා එහෙම භයානක සිද්ධියක් වෙන්න යනවායි කියන තොරතුරු දීපු රටෙන්ම ආරක්ෂක ඇමතිතුමා එනවා. ඒ සුමානෙම ඇවිල්ලා රටේ ආරක්ෂාවේ පොඩි සමුලුවක් තියලා යනවා මේ ලංකාවට ඇවිල්ලා. ඒ වගේ භයංකාර දෙයක් සිදු වෙන යනකොට ඉතින් මේවා පිළිබඳව මේවා හරියට දැනුවත් වුණාද මේ අය? නැත්නම් අද උදේ දැන් තොරතුරු ලැබෙනවා, ලැබුණට ප්‍රහාරය ඇතිවෙන එදා උදේ පාන්දර නිලන්ත ජයවර්ධන එදා බුද්ධ්‍යාංශයේ ප්‍රධානි එතුමාට තවත් පණිවිඩයක් එනවා. මොකද පණිවිඩේ? ප්‍රහාරය වෙන්න යන්නේ මෙතෝදිස්ත දේවස්ථානවල. ඉතින් මෙතුමාට මෙදෝසිස්ත දේවස්ථානේ කොහෙද කියලා හොයන්න එයා එහෙ මෙහෙ තටමනවා, එහෙ මෙහෙ දුවනවා. ඉතින් මෙතෝදිස්ත දේවස්ථානවල නෙවෙයි උනේ, අන්තිමට කතෝලික දේවස්ථානවලට තමයි මේ පහර වැදුනේ. ඉතින් මේ වගේ දේවල් කොහොමද සිදු වුනේ? මොකද මේ බුද්ධ්‍යාංශයේ සමහර අය ගිහිල්ලා CID එක පරීක්ෂණය කරනකොට වෙන පැත්තකට යොමු කරනවා. දැන් තැන් තැන්වල මේ සහරන් මෙවැනි මෙච්චර දුරට සේෆ් හවුසස් හදාගෙන මෙච්චර දුරට කඳුරු පවත්ව යද්දි ඒ පිළිබඳව ඒ යාවත් කාලීනව ඒ තොරතුරු යන්නේ නැහැ. නමුත් ඊට හාස්පසින් වෙනස් තොරතුරු මෙහි ධාරාන් කොළඹ ඉන්නකොට තොරතුරු යනවා අක්කරපත්තුවේ දැක්කයි කියලා පණිවුඩයක් ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට මේ CID එකෙන් දුවන අක්කරපත්තුවට. ඉතින් මේක මේ වගේ දේවල් බුද්ධ්‍යාංශයේ ඉඳගෙන යම් වැරදි නොබගෑවීම් කරාද නැද්ද කියන එක පිළිබඳව පරීක්ෂණය කළ යුතුද නැද්ද? ඒකයි අපි අහන්නේ. මේ වගේ විශාල ජීවිත හානියක් සිදු වෙලා තියෙද්දි මේවා පිළිබඳව සෙවීමට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යයි කියන තැනට අපි කවුරුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේ අපි මීට කලින් දැනගත්ත කරුණු රාශියක් තියෙනවා. මේ දැන් මේ වගේ සංවිධානාත්මකව කරපු පහර දීමක් නැත්තම් විශාල ව්‍යසනයක් පිළිබඳව කාටත් ප්‍රහේලිකාවක් තිබුණා ඒ කාලේ ඉඳලම. කොහොමද මෙවැනි සංවිධානාත්මක පහර දීමක් coordinated attack එකක් with such sophistication, එච්චර දියුණු තාක්ෂණයෙන් යුත් බෝම්බ පිපිරීම් අටක් එක වෙලේම සිදුවෙන එක පිළිබඳව දැන් රවි සිනුවරත්න මැතිතුමාම කියනවා මේක අපිටත් ලොකුම ප්‍රශ්නයක්. මොකද මේක ලේසියෙන් මේ වගේ පොඩි කණ්ඩායමකට කරන්න බැරි දෙයක්.
තව ඇත්ත විනාඩි දෙකක් කාලය.
මේක කෙරෙව්වේ කවුරු ඉන්නවද? මේ පිටිපස ඉන්න හස්තියෝ කවුද කියන හොයන්න තමයි දැන් වෙලා තියෙන්නේ. නමුත් ඒ ඇස්සේ දැන් ඇවිල්ලා තියෙනවා මේ අපේ චැනල් 4 නාලිකාවේ අලුත් හෙළිදරව්ව. මේ හෙළිදරව්වත් එක්ක දැන් එක එක අය ඒ පිළිබඳව පොඩ්ඩක් කලබල වෙලා යම් යම් දේවල් කියනවා නේද මට විරුද්ධව තියේ යම් ඥානිකාවක යමක් කිව්වයි කියලා ආරංචි. නමුත් ඒවට ප්‍රශ්නයක් නැහැ. අපි විවෘතව මේ පිළිබඳව සොයා බලලා මේකට කෙලවරක් දකින්න ඕනේ. මේ විතරද නෙමෙයි වින්දිතයන්ට යුක්තියක් ලැබෙන්න ඕනේ. ඒ යුක්තියක් ලැබෙන්න නම් මේකට ජාත්‍යන්තර නිරීක්ෂණයකින් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් නිකන් කාලේ නාස්ති කරන්න අපි පාර්ලිමේන්තු තේරීම් කාරක සභා දාලා මේව යට ගහන්න බෑ. ඒ තුලින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලබා ගැනීමට අපහසුයි කියන එක අපි කවුරුත් දන්නවා. ඕන තරම් මේවා සාක්ෂි දැනටම තියෙනවා. හොයාගත්ත සාක්ෂි. කවුද මේවා මගහැරියේ? කවුද මේ වෙන පැත්තට හැරෙව්වේ? කවුද මේක වොමනාවෙන් මේ දේවල් වලට අනුබල දුන්නේ කියන එක පිළිබඳ හොයන එක තමයි අපිට දැනට තියෙන අවශ්‍යතාවය. ඒ පිළිබඳව අපි කටයුතු කළ යුතුයි. ඒකට අපි සූදානම් විය යුතුයි කියන එකයි අපේ ඉල්ලීම. බලන්න මේකේ මේ සිද්ධීන් දිහා බැලුවහම එක එක සිද්ධීන් දිහා බැලුවහම දේශපාලනිකව යම් න්‍යායපත්‍රයකට අනුකූලව මේක සිදු වුණායි කියන ඒ සැකය මතු වෙන්නේ නැද්ද? අපි කබීර් හෂීම් මැතිතුමත් එක මතු කරා ඒ දවස් 52 ආණ්ඩුව ඉවර වෙලා ඒකෙන් පරාජයට පත් වෙලා ඒ උසාවියේ තීන්දුව ආවට පස්සේ ඒ ඊළඟ සුමානෙම බුදු පිළිම කඩනවා. මේ රටේ මෙච්චර ගැටු මැතිවලා තියෙනවා.
ඔබතුමයි කාලය අවසන්.
බෞද්ධ ජනතාවත් අතරේ කවදාකවත් බුදු පිළිමයකට අත තියලා නැහැ. නමුත් මේ වතාව විතරයි ප්‍රථම වතාවට වෙච්ච දෙයක් ඒක. එහෙම දෙයක් සිදු කිරීම තුළ විශාල කැළමීමක් ඇති කිරීමේ චේතනාවක් තිබුණා කියන එක ඉතාම පැහැදිලිව පේනවා. ඉතින් ඒක තමන්ගේ ආණ්ඩු බලය
අවසන් කරන්න
බලත් බලහත්කාරයෙන් උදුරාගත් ආණ්ඩු බලය අහිමි වුණා කිව්වහම සුමානයකින් බුදු පිළිම කඩන වැඩපිළිවෙලකට මේ ඉත්තු පාවිච්චි කරගෙන කරපු දේවල් පිළිබඳ අපි පිළිගන්නවා. මේවා මේ කට්ටිය අන්තවාදීන් තමයි, අන්තවාදයට යොමු වෙලා හිටියා තමයි. නමුත් අන්තවාදීන්ව හොඳටම මොලේ සෝදන්න අඳ අබූහින් කියලා තව හාදෙක් කොහේ ඉඳලා කටයුතු කරාද? මොකද්ද එතුමා කළේ? මොකද ඒකෙන් සිදු වුණේ කියන එක පිළිබඳ ඒකත් හාදියා කියනවා. හාදියාගේ සාක්ෂිවල ඒවත් තියෙනවා. ජීවමාන සාක්ෂියක් ඉදින්දී මේවා සොයා බලන්නත් වගේම දැනටම සොයාගත්ත කරුණු එක්ක තවත් මේවා නොමග ඇරීම සඳහා කටයුතු කර අයත් ඒත් එක්කම සමාන්තරව අනිකුත් දේවල් කරපු අයත් පිළිබඳව අපි සොයා බැලිය යුතුයි. ඒ පිළිබඳව කටයුතු කළ යුතුයි. ඒකට සමාන්තරව ඇති වුණු අනිකුත් දේශපාලන සිදුවීම් එක්කත් අපි මේක සංසන්දනය කරද්දී ඉතාම පැහැදිලිව පේනවා මේ පිටුපස දේශපාලන ඕමනාවක් තිබුණු බව. ඒ දේශපාලන ඕමනාව සේවනා කරන ඒක සෙවීමත් එක්ක අපිට ඕනේ අපේ මේ බුද්ධිජාලයත් අපේ අපරාධ පරීක්ෂණ අංශයත් එවැගේම නීති පරිපාලන ශාස්ත්‍රයත් එක්ක තියෙන මේ ගැටලු අපි සදාකාලීන විසඳාගත යුතු ක්‍රමවේදයක් සොයාගත යුතුයි. ඒකට අපි අවතීර්ණ වෙමු කියමින් මම සමුගන්නා ස්තුති.
වමස්සේ ගරු මන්තුමනි, මීලාට ගරු සංජීව එදිරිමාන මන්තුම ඔබතුමාට විනාඩි 15ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි ස්තුති. අහම්බෙන් වගේ හකීම් ඇමතිතුමාගේ කතාවට පස්සේ කතා කරන්න ලැබිච්ච එකත් වටිනවා. ඊයේ හෝ පෙරේදා මේ පාර්ලිමේන්තු කමිටු කාමර අංක එකේදී එතුමා හම්බෙච්ච වෙලාවෙත් මම ළඟට ගිහිල්ලා අත අල්ලගෙන කිව්වා, සර් මේ සර්ලා අපි ඉස්කෝලේ යන කාලේ මේ උත්තරීතර සභාවේ හිටපු මිනිස්සු මේ විවාදයේදී ඇත්තටම ඒ අත්දැකීම් එක මේ ප්‍රශ්නය පිළිබඳව විෂයානුබද්ධ සහ මේ මිනිස්සුන්ගේ ජීවිතවලට යුක්තිීටු වෙන ආකාරයේ පැහැදිලි කිරීමට යමු කියලා මට එවැන්නකට ගිය බවක් දැනුනේ නෑ. එතුමා කියනවා ලංකාවේ බුද්ධ්‍යංශයේ 7000ක් ඉද්දි කොහොමද මේ ප්‍රහාරය වුනේ කියලා. තර්කයක් විදිහට මතු පිටින් බැලුවා මේකත් ඇත්ත. FBI එකේ ඉන්නවා හකීම් ඇමතුමනි 35000කට වඩා ලෝකෙ ඉතාම ශක්තිමත් බුද්ධ්‍යංශ සේවයක්. ෆොන්සේකා ඇමතුමා එහෙම ඉතාම හොඳින් දන්නවා. 35000ක FBI එකක් ඉද්දි තමයි 9/11 ප්‍රහාරයෙන් ඒ මුළු ඇමරිකාවම විනාශ වෙන්නේ. මේ විවාදය පටන් ගන්න වෙලාවේ මට මුලින්ම කියන්න තියෙන්නේ මේ විවාදයෙන් මේ සාහසික ප්‍රහාරය නිසා මියගිය මිනිසුන්ගේ ජීවිතවලට ශාන්තියක් ලැබේ නම් ඒ තුවාල ලැබුණු ආබාධිත වෙච්ච අහිංසක මිනිස්සු ඉක්මනින් සුවපත් වෙනවා නම් ඒ වගේම මියගිය අය වෙනුවෙන් කඳුළු සලන ඒ හිතයිෂීන්ගේ හදවතේ වේදනාව තුනී වෙනවා නම් ඒක තමයි මේ විවාදයේ මගේ හිතේ තියෙන ඉතාම අහිංසක අධ්‍යාත්මික ප්‍රාර්ථනය. ගරු සභාපතිතුමනි, මේ රටේ මේ මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ ප්‍රශ්නය අනාවරණය කරන්නේ පළමු වතාවට මම දන්න විදිහට තොරතුරු සහිතව පාටලී චම්පික රණවත. ඕ 2003 ලියන පොත මේ මගේ අතේ තියෙන්නේ, අල් ජිහාද් අල් කයිදා ඉස්ලාම් මූලධර්මවාදයේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයේ කියලා ඉතාම පළල් විග්‍රහයක් ඔහු මේ පොතේදී කරනවා. මේ පොතේ පෙරවදනගරු සභාපතිතුමනි චම්පික රණවක කියන අවසානයේ ඉස්ලාම් මූලධර්මවාදයේ මේ ක්‍රියාවලියට බිය වී ඇත්තේ අප පමණක් නොවේ, මුස්ලිම් මධ්‍යස්ථ සමාජයේද මේට බිය වී ඇත. ඉන්දියාව, චීනය, ජපානය සහ යුරෝපය සිය බහුවාර්ගිකවාදී බහු ආගම්වාදී ප්‍රතිපත්ති පවා ප්‍රායෝගික වත්හරිමින් සිටින්නේ ඉස්ලාම් මූලධර්මවාදයට මුහුණ දෙන්නටය. අපිද එයට මුහුණ දිය යුතු වෙමු. විශේෂයෙන් අපේ තරුණ පරම්පරාව මේ පිළිබඳව දැනුමෙන් සන්නද්ධ විය යුතුය. එමගින් අහිංසක මුස්ලිම් බහුතරයත් මුළු සමස්තයත් බේරා ගැනීමට අපට පුළුවන් කියලා තමයි චම්පික රණවක මේ පොත ලියන්න පටන් ගන්න තැන කියන්නේ. ගරු සභාපතිතුමනි, 2014 එක අවස්ථාවක ISIS ත්‍රස්ස නායක අබු බකර් අල් බැග්ඩාඩ් ඔවුන්ගේ වචනයෙන් මේ ඉස්ලාම් රාජ්‍ය නැතිනම් කැලිපට් රාජ්‍ය ප්‍රකාශයට පත් කරන මේ ISIS ත්‍රස්ස නායකයා මේ රාජ්‍ය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරද්දී ප්‍රධාන කරුණු තුනක් ලෝකයා මතා කියනවා. තාමත් Google කරලා බලන්න, මේ වීඩියෝ එක තියෙනවා මං හිතන්නේ. ඔහු කියනවා, ඉස්ලාම් රාජ්‍ය වෙනුවෙන් සටන් කරන්න අපි ළඟට එන්න. ඒ ඔහුගේ පළවෙනි ඉල්ලීම. නැත්නම් ඔබ ඉන්න තැන ඉඳලා ඒ වෙනුවෙන් සටන් කරන්න. ඒ දෙවෙනි ඉල්ලීම. තුන්වෙනි එක, කෆීර්වරුන් ඝාතනය කරන්න. කෆීර්වරු කියලා ISIS ත්‍රස්සවාදීන් හඳුන්වන්නේ ගරු සභාපතිතුමනි ක්‍රිස්තියානි ආගමිකයන්, පිළිම වන්දනාකරුවන් සහ බටහිර ජාතිකයන්. මෙන්න මේ සිද්ධාන්තය, මෙන්න මේ ඓඩියොලොජි එක මත ලෝකේ පුරා ප්‍රහාර ගණනාවක් 2014න් පස්සේ සිද්ධ වෙනවා. අද මේ සමාජයේ මේ ප්‍රහාරය නම් කරලා තින්නේ පාස්කු ප්‍රහාරය කියලානේ. මේ ISIS ත්‍රස්ස ප්‍රහාර මාලාවේ තව එක ප්‍රහාරයක්. මේ ප්‍රහාරයට අපි දෙන පාස්කු ප්‍රහාරය කියන නමත් වැරදි. පාස්කු ඉරිදා දිනයේ ISIS ත්‍රස්සවාදීන් විසින් එල්ල කළ ප්‍රහාරය මේක. නැත්නම් LTTE දළදා මාලිගාවට ගහපු බෝම්බේ දළදා බෝම්බේ වෙන්න එපා. ගරු සභාපතිතුමනි, මම මෙතනදී පැහැදිලි කරන්න උත්සාහ කරනවා, මේ 2014 මේ ISIS ඉස්ලාම් රාජ්‍ය ප්‍රකාශයට පත් කිරීමෙන් පස්සේ ලොව පුරා ත්‍රස්ස ක්‍රියාකාරකම් සිද්ධ වෙච්ච විදිය. මගේ කතාවේ ඒ සිදුවීම් පෙළ ගැස්ම වෙනුවෙන් මම පාවිච්චි කරන්නේ. 2014 මැයි බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර මේ පළවෙනි ප්‍රහාරය වෙන්නේ. ලෝක සාමයේ සැනසිල්ලේ නිදහසේ උත්තරීතර සමාජයක් තියෙන්නේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර. එතනින් මේ ප්‍රහාරය පටන් ගන්නෙ. දැන් මේ සිදුවීම් දාමේ දිග වැඩි නිසා 2019 අප්‍රේල් අපේ ප්‍රහාරයට ආසන්න ප්‍රහාර මාලාව මම කියන්න කැමතියි ගරු සභාපතිතුමනි. ඒ 2018 ජනවාරි ඉඳලා 2018 ජනවාරි 15 ඉරාකේ බැග්ඩාඩ් නුවර මරණ 38යි බරපතල තුවාල 105යි. ජනවාරි 18 අෆ්ගනිස්තානයේ සේව් ද චිල්ඩ්‍රන් ඔෆිස් එකට ගැහුවා සාහසික දැවැන්ත ප්‍රහාරයක්. මේ ප්‍රහාරයෙන් මරණ සංඛ්‍යාවක් සහ බරපතල තුවාල ලැබීම් 27ක් සිද්ධ වෙනවා. පෙබරවාරි 18 වෙනිදා ඊළඟට යනවා ප්‍රහාරය රුසියාවට. කයිසල්යාර් පල්ලිය මේ කතෝලිකයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ලවන්නේ මරණ 6යි බරපතල තුවාල 5යි. මාර්තු 23 ඊළඟට සාමේ නිදහසේ දියුණුම සමාජයකට මේ ත්‍රස්සවාදීන් ගහනවා ප්‍රංශයට ට්‍රෙප්ස් කියන නගරයට. මේ ප්‍රහාරයේදී ජීවිත පහක් අහිමි වෙලා 15 දෙනෙක් බරපතල තුවාල ලබනවා. අප්‍රේල් මාසේ 20 ඉරාකේ
නැවත අස්මරා කියන ග්‍රාමීය ප්‍රදේශයේ මලගෙදරකට ප්‍රහාරයක් එල්ල වෙනවා මරණ 25යි වරපතල තුවාල 18යි අප්‍රේල් 22 අෆ්ගනිස්තානයේ කාබුල් නුවර ප්‍රහාරය මරණ 69යි තුවාල 120යි ඒ දිනේදීම තවත් ප්‍රහාරයක් කාබුල් නුවරට යාපදව සිද්ධ වෙනවා මරණ 29යි 50කට තුවාල ආයමත් මේ මාසේ මුල ඊළඟට යනවා ලිබියාවේ ත්‍රිපොලි නුවරට මැතිවරණයේ පැවැත්වෙන වෙලාවේ ඡන්ද මැද ඒ රටේ මැතිවරණ මූලස්ථානයට පහර දුන්නා දහස්සයක් මැරෙනවා 20ක් තුවාල ලබනවා මේ 22 නැවතත් ප්‍රංශයේ පැරිස් නුවරදී ප්‍රහාරයක් සිද්ධ වෙනවා මරණ 2යි බරපතල තුවාල ලබන වට දෙනෙක් නැවත බෙල්ජියමට යනවා මේ ප්‍රහාර මාලාව වෙඩි තැබීමක් සිද්ධ වෙනවා ලේයිකෝ වගේ මට මන් දන්නේ මගේ ප්‍රනවුන්සේෂන් හරිද කියලා ඒ ආ සමාන නමක් තියෙන නගරයකට මරණ 4යි බරපතල තුවාල 4 දෙනෙක් ජුනි මාසේ නැවත අෆ්ගනිස්තානයේ රොඩා ප්‍රදේශයේ 36ක් මැරෙනවා මේ ISIS ප්‍රහාරයෙන් 65ක් තුවාල ලබනවා ජූලියක නැවත අෆ්ගනිස්තානයේ ජලාබාද් බෝම්බ ප්‍රහාරයෙන් සීක් සහ හින්දු ජාතිකයන් 20ක් මරනවා ජූලි 13 පාකිස්තානයේ මැතිවරණ රැලියකට ප්‍රහාරයක් එල්ල කරනවා 149ක් මැරෙනවා ජූලි 25 අෆ්ගනිස්තානයේ කාබුල් එයාපෝට් එකට ගහනවා මරණ 23යි බරපතල තුවාල 107යි ජූලි 25 පාකිස්තානයේ ඡන්දේ දවසේ පෝලිං බූත් එකකට ගහනවා මරණ 31යි තුවාල 40 දෙනෙක් ජූලි 25 නැවත සිරියාවට 246ක් මැරෙනවා ඒ වගේම කජිකිස්තානයේ ඊළඟ ප්‍රහාරයේ ජූලි අග 4 දෙනෙක් මැරෙනවා සැප්තැම්බර් 18 ඉරාකේ හමුදා පෙළපාලියකට ගහනවා 30 දෙනෙක් මැරෙනවා නොවැම්බර් 2 වෙනිදා ඊජිප්තුවේ ක්‍රිස්තියානි ආගමිකයන් ප්‍රවාහනය කළපු බස් රථයකට ප්‍රහාරයක් එල්ල කරනවා ඒ වගේම නොවැම්බර් 9 වෙනිදා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ප්‍රහාරයක් සිද්ධ වෙනවා දෙසැම්බර් 11 නැවත ප්‍රංශයේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා ප්‍රංශයේ 8 වන විශාලතම නගරය ආශ්‍රිතව දෙසැම්බර් 31 වෙනිදා නැවත රුසියාවේ බිල්ඩින් එකක් පුපුරවා හරින ප්‍රහාරයක් සිද්ධ වෙනවා ඊළඟට 2019 ජනවාරියේ පිලිපීනයේ ප්‍රහාරයක් සිද්ධ වෙනවා ජෝලෝ කියන නගරයේ ආශ්‍රිතව පෙබරවාරියේ නැවත පාකිස්තානයේ වෙළඳ සංකීර්ණයක ප්‍රහාරයක් මේ සියල්ල ඊළඟ ප්‍රහාරය මේ පාස්තුදා එල්ල කළ සාහසික ත්‍රස්ස ප්‍රහාරය ISIS ත්‍රස්සවාදීන් විසින් ගරු සභාපතිතුමනි මේ ප්‍රහාර එල්ල කළේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති කරන්න කියලා කියන එක භයානකයි මේ ප්‍රහාරය තරමටම එවැනි අද්භූත අතාර්කික වැරදි දේශපාලන කාරණා සාකච්ඡා කරන්න වැය කරන මේ කාලය භයානකයි ඒ ප්‍රහාරයේ තරමටම හේතුව තමයි මෙවැනි සාහසිකකම් ඉදිරියේ නැවත ඇතිවන්න තියෙන ඉඩ ආවරණය කර ගැනීමට එවැනි ඉඩක් නොතැබීම සඳහා අපි විසින් වෙන් කළ යුතු අවධානය සහ අවකාශයයි මේ විවාදය තුළදී එක අතකින් අපි මේ නාස්ති කරන්නේ විවාදය පටන් ගත්තේ පුත්තලමේ නිරෝෂන් පෙරර මන්ත්‍රීතුමා මේ ප්‍රහාරය ගෝඨාභය මහත්තයාගේ ඡන්ද වෙනුවෙන් කළ ප්‍රහාරයක් කියලා මේ හදන විකාර රූපී දේශපාලන අර්ථකථනය ගරු විපක්ෂ නායකතුමනි මම කැමති 2019 ඡන්ද ප්‍රතිඵලය වැඩිම කතෝලික ප්‍රජාවක් ඉන්න මීගමුව මැතිවරණ බල ප්‍රදේශයේ ඡන්ද ප්‍රතිඵලය 2019 ගෝඨාභය රාජපක්ෂ මීගමුවෙන් ඡන්ද ගන්නේ 138යි කරු සභාපතිතුමනි 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයේදී මීගමුව මැතිවරණ බල ප්‍රදේශයෙන් 146ක් ඡන්ද ගත්තා මේ පාස්කු ප්‍රහාරය ඡන්ද පෙට්ටියට එකතු වුණා නම් 146 138 වුණේ කොහොමද කියලා මේ සජබේ දේශපාලනිකව ගණන් හදලා විග්‍රහ කරගන්න ඕන අපි යමු වත්තල ගෝඨාභය ජනාධිපතිතුමා 146යි ගන්නේ සජිත් ප්‍රේමදාස අපේක්ෂකතුමා 147ක් අපි වත්තලත් පරාදයි මේ පාස්කු ප්‍රහාරය ජනාධිපතිවරණ ඡන්ද පෙට්ටියට එකතු වුණා නම් 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගත්ත 149 වත්තලදී 146 වුණේ කොහොමද කියලා සජබේ ගණන් හදාගත යුතුයි 2015 සමග ගැලපුවත් මේ කරන වැරදි දේශපාලන විග්‍රහය වැරදි කියන එක තහවුරු වෙනවා. 2008 පෙබරවාරි 10 මේ රටේ පළාත්පාල ආයතන 341කින් 75%ක් පොහට්ටුව දිනලා තිබුණේ. මේ සාහසික ප්‍රහාරය ISIS ත්‍රස්තවාදයේ ප්‍රහාරයක් බව ලෝකේ යුද විද්‍යාව පිළිබඳව දන්න, ත්‍රස්තවාදයේ පිළිබඳ හැදෑරීමක් තියෙන නූතන ගෝලීය ලෝක ප්‍රවණතා පිළිබඳව පොතපත කියවපු හැම මිනිහෙක්ම මේක ඇත්ත කතාව ලෝකෙට අනාවරණය කළ ඉවරයි. ඒත් ලංකාවේ දේශපාලනය කරන සමහරුන්ට මේක ජනාධිපතිවරණේ කැම්පේන් එකේ එක කොටසක් විදියට පේන්නේ. ගරු සභාපතිතුමනි, මේ ප්‍රහාර එක්ක මේ රටේ කිසිදු දේශපාලන පක්ෂයක් ඍජුව සම්බන්ධ නැහැ කියන එකයි මගේ ස්ථාවරය. ඊබ්‍රහීම් JVP වෙනුවෙන් ජාතික ලැයිස්තුවේ හිටියා තමයි. හැබැයි මම විශ්වාස කරනවා අනුර කුමාර දන්නේ නැහැ ඊබ්‍රහීම්ගේ ත්‍රස්තවාදය. ඔන්නම් අපිට තර්කයක් හදන්න පුළුවන්. අනුර කුමාර මේ මුළු ලංකාවේ හතර මායිමේ හැමදේම දැනගනිද්දී ඇයි ඉබ්‍රාහිම්ගේ ඒ අයිඩියොලොජි එක ඒ දරුව දෙන්නගේ චින්තනය අඳුනගත්තේ නැත්ද කියලා. හැබැයි මම මේ තර්කේ ළඟට එන්නේ නැහැ. මම විශ්වාස කරනවා දේශපාලනයේ නිවැරදිව කියවන්න උත්සාහ කරන මිනිහෙක් විදියට අනුර කුමාර දන්නේ නැතුව ඇති ඒ ප්‍රශ්නය. හැබැයි මේ හකීම් ඇමතුමාලා කතා කරපු මාවනැල්ල බුදු පිළිම ප්‍රශ්නේ බේරගන්න කෝල් එක දීපු මිනිස්සු එදා හිටිය ආණ්ඩුවේ බව අපි දන්නවා. හැබැයි අපි ඒ මත ඒ ප්‍රහාරයේ වගකීම සජබෙට බැර කරන්න තරම් දේශපාලනිකව සාහසික වෙන්නේ නැහැ. මේ සිදුවීම් දාමේ පිටිපස්සේ
දේශපාලනිකව
විවිධ සම්බන්ධකම් සිදුවීම් තිබුණත් ඒවා අනවබෝධය සහ නොදැනුවත්කම මත සිද්ධ වෙච්ච දේවල් වෙන්න ඇති කියලා මම විශ්වාස කරන්නේ. ISIS ත්‍රස්තවාදී නැමැති මේ අයිඩියොලොජි එක ඊට වඩා ඉතාම සංවිධානාත්මක බරපතල කාරණයක්. ගරු සභාපතිතුමනි, මමගේ කතාව අවසන් කරන්න හදන්නේ. ලංකාවයි ඉන්දියාවයි ආසියානු කුසලානේ අවසන් මහා තරඟයේ තිබිච්ච වෙලාවේ ඉන්දියන් නායකයයි ලංකාවේ නායකයා ඇවිල්ලා ටොස් එක දැම්මට පස්සේ ඉන්දිය නායකයා මේ අතින් පොඩි සයින් එකක් දෙනවා. දැන් ලංකාවේ සැලකිය යුතු පිරිසකට මතවාදයක් මේ මත හැදෙනවා. මේ ඉන්දිය නායකයා දසුන්ට කියනවා දැන් බැට් කරපල්ලා උබලා කියලා. මේ වගේ සිදුවීම් පවා විශ්වාස කරන තැනකට මේ සමාජයේ තල්ලු කරලා ඉවරයි කවුරු හරි. ඇයි මේ ටොස් එකක් උඩ දැම්මාම ගරු සභාපතිතුමනි ලැබෙන්න පුළුවන් උත්තර දෙකයි. එකක් ටොස් එක එක්ක පරදිනවා, නැත්නම් ටොස් එක දිනනවා. ටොස් එක දිනුවත් මොකද කරන්න කියලා ටොස් එක දාලා ලෝකෙටම මැච් එක පේන වෙලාවේ අතින් මෙහෙම කරන්න ඕනේ නැහැ. ඕක ඊයේ රෑ හරි ටොස් එක දාන්න පැවිලියන් එකේ ඉඳලා පිච් එක ළඟට එනකොට හරි කතා කරගන්න තිබුණනේ. මෙන්න මේ වගේ අතාර්කිකයි මේ ප්‍රහාරයට ජනාධිපතිවරණ කැම්පේන් එකක් සම්බන්ධ කළා මේ අය කරන මේ විග්‍රහයට. ගරු විපක්ෂ නායකතුමනි, අපි දේශපාලනය කරමු. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ඔබවත් ඔබේ ආර්ථික ප්‍රතිපත්තිය අපවත් පිළිගත යුතු නැහැ. අපි ඒකවට තර්ක කරමු. හැබැයි මේ රටේ මිනිස්සුන්ගේ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක් ආපු වෙලාවක මිනිස්සු 200 ගාණක් මැරිලා ඒ වේදනාව පපුවේ තියාගෙන අද මේ විවාදය බලන පවුල් 3-400ක් ඉන්න රටක මේ ප්‍රශ්නය පිළිබඳ මීට වඩා වෙනස් සංවාදයක් පිළිබඳ යුතුකමක් අපි හැමෝටම කියනවා කියන යෝජනාව කරලා මම නිහඬ වෙනවා. ගරු සභාපතිතුමනි, ස්තුතියි.
ඉස්තුතියි ගරු මන්තුමනි.